ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් සුපුරුදු පරිදි සිකුරාදා දවසේ අපි සූදානම් ලෝකයේ තත්විත්ති පිළිබඳ විමසා බලන අපේ සුපුරුදු විශේෂාංගය ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට දැන්. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලිච්චි.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා මේ මාසේ 22 වෙනිදා සඳුදා සිට ලබන මාසේ 23 වෙනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය පිළිබඳව අපිට දැනගන්නට ලැබෙනවා. 23 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය හරහා මානව හිමිකම් සමුළුව ආමන්ත්‍රණය කරනු ලැබුවා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය දක්වමින්. ඒ පිළිබඳව මුලින්ම සාකච්ඡා කරමින් අද විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට කැමැති. මොනවද එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළේ, ඒ වගේ මානව හිමිකම් කවුන්සිලයේ මොන වගේ ප්‍රතිචාර දේ සම්බන්ධයෙන් තිබුණි අපි කැමැති දැනගන්න.
දිලිච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔහුගේ ප්‍රකාශයෙන් ඔහු උත්සාහ කළේ දැනටමත් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ තියෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව විවේචනය කරලා ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අදහස පළ කරන්න. දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා බොහෝ පැහැදිලිව කියා සිටියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඔවුන් ඉදිරියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඒ පියවර අනුව මේක ඇත්තටම මේ වෙනකොට ලෝකයේ ත්‍රස්තවාදය සමග පොරබදන අනෙකුත් රටවල්වලට දෙන නරක පණිවිඩයක් කියලා. ශ්‍රී ලංකාව හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ මේ ත්‍රස්තවාදයේ මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය බොහෝ දෙනා මේ අවස්ථාවේ විවේචනය කරන ශ්‍රී ලංකාවට අනවශ්‍ය විදිහට මානව හිමිකම් සම්බන්ධයෙන් බලපෑම් කරන්නට උත්සාහ කරනවා. මේ ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන චෝදනා එක එක්කෙනා ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිතයි කියලා. ඉතින් මෙතනදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ඉල්ලා සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවලින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් දැනට ගේන්න නියමිතයි, එයට විරුද්ධව ඡන්දය දෙන්න, එහෙම නැත්නම් එවැනි යෝජනාවක් ගේමින් වැළකී සිටින්න කියන ඒ ඉල්ලීම මානව හිමිකම් කවුන්සිලයේ ඒ සමාජිකයන් 47 දෙනාගෙන් ඉල්ලා සිටියා.
අමල්, ඒකම අපිට වාර්තා වෙනවා තවත් රටවල් 6ක් එකතුව තවත් විශේෂිත යෝජනාවලියක් ශ්‍රී ලංකාවට එරෙහිව අරගෙන ආවා කියලා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි කියන රටවල් 6 එකතුව. මේ යෝජනාවලියෙන් මොන වගේ කාරණාද ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණේ?
දැනට මේ රටවල් 6 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව කෙටුම්පතක් හැටියට තමයි තවමත් තියෙන්නේ. මේ කෙටුම්පතෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ කලාවේ කියලා චෝදනා ලබා සිටින හමුදා ප්‍රධානීන් සහ හමුදා නිලධාරීන්ට එරෙහිව ආර්ථික සම්බාධක හනවන්නටයි කියලා. ඒ එක්කම ඔවුන් ඉල්ලා සිටිනවා අනෙකුත් රාජ්‍යන්වලින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන් සහ ඒ නිලධාරීන්ට විරුද්ධව විදේශ ගමන් තහනම් කරන්නට කියලා, ඔවුන්ගේ වත්කම් තහනම් කරන්න කියලා පිළිවක් කළා තියෙනවා. ගිය මාසේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරය ඇය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනහපු ඒ වාර්තාවේ අඩංගු කරුණුම තමයි මේ අවස්ථාවේදී මේ රටවල් 6 තෝරාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් හැටියට ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන්නට. ඉතින් තවමත් ඒ කෙටුම්පත් අවස්ථාවේ පවතින්නේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකයන්ගෙන් බහුතරයකින් මේක සම්මත වීමට නියමිතයි. නමුත් මෙතන තව කාරණාවක් තමයි දෙලුක්ෂි, මෙවැනි යෝජනාවක් සම්මත වුණත් මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ ඒවායේ තියෙන කරුණු වලට බැඳී සිටීමට සමාජික රටවල් වලට එහෙම බැඳීමක් නැහැ. අපි මේවට කියනවා මේ නොන් බයින්ඩින් රෙසොලූෂන් කියලා. ඉතින් බොහෝ අවස්ථාවලදී රටක විදේශ ප්‍රතිරූපයට හානි කරන විදිහට තමයි මෙවැනි යෝජනා ගෙනෙන්නේ. නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට, එහෙම නැත්නම් ඒවා බලගැන්වීමට මානව හිමිකම් කවුන්සිලයට
මීළඟට අපි අවධානයට ලක් කරමු මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල් ආරම්භ කරලා තියෙනවා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට තමන්ගේ රටවල ජනතාවට ඒ සම්බන්ධව වන අලුත්තොරතුරු. දැන් උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව ගත්තොතින් එහෙම 22 ඔස්ට්‍රේලියාවටත් විශේෂිත වූ දවසක්. 22 ජනතාවට මේ එන්නත් ලබා දීමේ කර්තව්‍ය ආරම්භ වුණා. ඒ කියන්නේ මේ ගෙවිලගිය සඳුදා ඉරිදා සිටම ආරම්භ වුණා. ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට මුලින්ම ආදර්ශයක් විදිහට මේ එන්නත ලබා දීම තුළින් මේ එන්නත් කරන වැඩසටහන. හැබැයි මේ වෙනකොට නම් යම් යම් කතාබහ ඇති වෙලා තියෙනවා මේ ලබා දෙන ෆයිසර් එන්නත පිළිබඳව. ඔස්ට්‍රේලියානු ජනතාවටත් මුලින්ම ලබා දෙන්නේ ෆයිසර් එන්නත. ඊට පස්සේ ලබන මාසයේ සිට ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීම ආරම්භ කරනවා. ඊට පස්සේ නොවාවැක්ස් එන්නත තුන්වෙනි අදියර විදිහට ලබා දීම නියමිතයි. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේදී ඔබත් ප්‍රවෘත්ති මාධ්‍ය හරහා දකින්නට ඇති, අපත් ඊයේ සිට මේ සම්බන්ධව වාර්තා කරනවා. නිසි පුහුණුව නිම නොකලපු වෛද්‍යවරයෙකු අතින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඉහළ ෆයිසර් එන්නත මාත්‍රා ලබා දීම හේතුවෙන් මේ ෆයිසර් එන්නත සම්බන්ධව සහ එන්නත් කරන වැඩසටහන පිළිබඳව යම් බියක් ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව සියලුම මාධ්‍ය නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් රජයේ පණිවිඩ ජනතාවට ප්‍රවාහනය කරමින් සිටින කාලවකවානුවක්. ඒ අතරතුරේදී අපිට ලෝකීය තත්ත්වයේ පිළිබඳ විමසා බලද්දී වාර්තා වෙනවා මේ ෆයිසර් එන්නතේ නිරවද්‍යතාව සම්බන්ධව ලොව ඇතැම් රටවලින් වාර්තා වන තොරතුරු. අපි කැමැති අමල් සමස්තව ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න.
විලුක්ෂි, දැන් දැනට ලෝකේ භාවිතාවන හැම එන්නතක්ම ඔවුන්ගේ අපි කියන මේ තුන්වන අදියර, එහෙම නැත්නම් ෆේස් 3 ට්‍රයල්ස්, එහෙම නැත්නම් මේ පරීක්ෂණ වලින් පස්සේ තමයි මහජනතාවට ලබා දෙන්නේ. නමුත් මේ ෆේස් 3 ට්‍රයල් එක බැලුවොත් ඒකට සාමාන්‍යයෙන් 40,000ක විතර පිරිසකට තමයි ඒ එන්නත ලබා දීලා ඒවායේ ප්‍රතිඵල ඔවුන් විශ්ලේෂණය කරන්නේ. ඉස්රායලයේ මේ වෙනකොට වැඩිම, ලෝකේ වැඩිම සංඛ්‍යාවක් පාවිච්චි කරමින් ෆයිසර් එන්නත සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ කරලා තියෙනවා. මෙතනදී 112,000ක ජනතාව සහභාගී කරගනිමින් ඊස්ට්‍රායලයේ මේ ෆයිසර් එන්නතේ තියෙන ඒ සාර්ථකත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. මෙතනදී ඔවුන් සොයාගෙන තියෙනවා 94%ක සාර්ථකත්වයක් තියෙනවායි කියලා. මේ ෆයිසර් එන්නත ඔබ දන්නවා මේ මාත්‍රා දෙකකින් ලබා දෙන්නට අවශ්‍ය. ඉතින් ඒ පළවෙනි මාත්‍රාව ලබා දීම තුළින්ම රෝගය ගැලඳීමේ අවස්ථාව 94%කින් අඩු වෙනවයි කියලා ඔවුන් දැන් සොයාගෙන තියෙනවා. ෆේස් 3 ට්‍රයල් එකේදී ලබාගත්තු දත්තවලට ආසන්න ප්‍රමාණයට මේ මහා පරිමාණයේ කරපු පරීක්ෂණයේදී ඒ දත්තත් ඒ කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා කියලා. අර ෆේස් 3 ට්‍රයල් එකේදී ෆයිසර් එන්නතේ 95%ක සාර්ථකත්වයක් වාර්තාවලා තිබුණා. මේක පුද්ගලයන් 112,000කට ලබා දෙන අවස්ථාවේදී ඔවුන් සොයාගෙන තියෙනවා 94%ක ඉතාමත්ම ඉහළම මට්ටමේ සාර්ථකත්වයක් මේ ෆයිසර් එන්නත සම්බන්ධයෙන් තියෙනවා කියලා. අපි දන්නවා ඊස්ට්‍රායලිය කියන්නේ ලෝකේ දැනට වැඩිපුරම මේ එන්නත ඉතාමත්ම සීග්‍රයෙන් ලබා දුන්න රටක් හැටියට ඔවුන් රටේ ජනගහනය මිලියන 6ක් මාර්තු මාසෙ වෙනකොට රටේ සියලුම දෙනාම මේ එන්නත ලබා දෙන තත්ත්වයට පත් වෙනවා කියලා කියනවා. දැනට මේ වෙනකොට ඔවුන් රටේ ජනගහනයෙන් භාගයකට මේ එන්නතේ අඩු ගානේ එක මාත්‍රාවක් හෝ ලබා දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව 20%කට විතර වගේ ප්‍රමාණයකට මේ වෙනකොට ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයෙන් හෙළිවෙච්ච ප්‍රධානම කාරණය තමයි මුලින් හිතුවටත් වඩා වැඩි සාර්ථකත්වයක් මේ ෆයිසර් එන්නතෙන් ඔවුන්ට ලබා ගන්න හැකියුණයි කියන එක.
එන්නත් කරන වැඩසටහනට අමතරව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳව ලෝක තත්ත්වය අවධානයට ලක් කරද්දී ඇමරිකාව සම්බන්ධව කනගාටුදායක තොරතුරක් වාර්තා වෙනවා. අපි දන්නවා ඇමරිකාව ලෝකයේ වැඩිපුරම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වාර්තා කරපු රට බවට පත් වෙලා තිබුණා. තාමත් එසේයි. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මල් 105,000ක වගේ උපරිම සංඛ්‍යාවක්, මේ විශාල සංඛ්‍යාවක් ජනතාව මේකෙන් මිය ගියා කියලා. විශේෂයෙන්ම දැන් නව ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙන ජෝ බයිඩන් ජනවාරි මාසයේ 20 වෙනිදායින් අනතුරුව වැඩ බාරගත්තා. මේ කොරෝනා වලින් දැඩි ලෙසින් පීඩාවට පත්ව තිබුණු රටක් තමයි මේ නව ජනාධිපතිවරයා බාරගත්තේ. ඇමරිකාවේ මේ තත්ත්වය සම්බන්ධව නව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සහ ලෝකයේ සම්බන්ධයෙන් කතාබහ කරමින් සිටින්නේ කොහොමද?
දිලිෂි, මේ 105,000ක ඇමරිකානු පුරවැසියන් කොරෝනා රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙනත් එක්කම ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ මරණ අනුස්මරණය කිරීම සඳහා දවල මන්දිරයේ උත්සවයක් පැවැත්වුවා. ඔහු 500ක් දල්වමින් සංකේතාත්මකව මේ 105,000ක තම පුරවැසියන් මේ රෝගෙන් මියෑම සම්බන්ධයෙන් ඒ අවස්ථාව සමරුවා රටේ ජාතික කොඩිය අඩ කුඩු කරලා පවත්වාගෙන ගියා. ඒ එක්කම జో బైడెన్ ప్రకాశ కర మీ రోగే మెడపెవత్తిరిత మీ వసంగతే పాలనే కిరీమ సంబంధి తవదురటත් ඉන්නතලබාදීමේ කටයුත්ත සීඝ්‍ර කරන්නටත් ඒ වගේම රටේ සෑම වැඩිහිටි පුද්ගලයෙකුටම වාගේ මේ ඉන්නතලබාදීමේ කටයුත්ත තවත් කාර්යක්ෂම කරන්නටත් ඔහු අපකැප වෙනවයි කියලා. ඒකම ඔහු අවධාරණය කරා යටත් පිරිසෙන් තව ලක්ෂයකින් විතර මේ මරණ සංඛ්‍යාව වැඩි වන්නට පුළුවන් කියලා. ඉතින් ඇමරිකාව මේ අවස්ථාවේදී උත්සාහ කරනවා මේ අවුරුද්ද අවසාන වීමට ප්‍රථමයෙන් වැඩිහිටි සියලුම දෙනාට මේ ඉන්නතලබාදීලා රෝගී පැතිරීම පාලනය කරන්න. ඒකම තව සුබ ප්‍රවෘත්තියක් ලැබෙනවා දුක්ෂි ඇමරිකාවෙන් මේ ඉන්නත සම්බන්ධයෙන් ජොන්සන් ඇන් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරපු එක මාත්‍රාවක් විතරක් ලබා දීමට අවශ්‍යයි කියලා කියන ඒ ඉන්නත ඒකේ සාර්ථකත්වයත් ඉහළ මට්ටමක තියෙනවා සහ ඒ ඉන්නත ලබා දීමට සුදුසුයි කියන කාරණාවත් ඇමරිකාන බලධාරීන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ජොන්සන් ඇන් ජොන්සන් ආයතනය විසින් නිෂ්පාදනය කරපු ඉන්නත දැනට බ්‍රිතාන්‍යයේ පැතිර යන සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන ඒ වෛරසයේ ප්‍රභේදවලට ඉතාමත්ම කාර්යක්ෂමව ඒවාට විරුද්ධව කටයුතු කරනවා කියන එකත් ඔවුන් සොයාගෙන තියෙනවා. ඉතින් ඒ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ඇමරිකාව තුළත් ඒ වගේම අනෙකුත් රටවලත් ලබා දීමේ කටයුත්ත ඉතාමත්ම කෙටි කාලයකින් ආරම්භ වෙනවා කියලා ඒ සුබ පණිවිඩයත් ඇමරිකාවෙන් ලැබිලා තියෙනවා.
අපේ මීළඟ අවධානය යොමු වන්නේ මියන්මාරයේ කෙරෙහි. මියන්මාරයේ තත්ත්වය පිළිබඳව දැන් ඔබ මේ වෙනකොට දන්නවා. මියන්මාරයේ නායක ආවුන් සන් සූචි මේ වෙනකොට සිරභාරයට පත් වෙලා තියෙන්නේ. මිලිටරි ජුන්ටාවක් රට පාලනය කරන්නේ. අපි පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් ඔබව යාවත් කාලීන කළේ මේ මිලිටරි ජුන්ටාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ නිලධාරීන්ට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමට ගත්ත තීරණය. ඊට පස්සේ අපි යම් ඉඟියක් ඔබට ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී විශේෂිත සැසිවාරයක් පවත්වනවා කියලා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. දැන් අපිට මේ සතිය වෙනකොට මියන්මාරයේ මේ මිලිටරි පාලනය සම්බන්ධව ලෝක බලවතුන් අරගන්නා වූ ක්‍රියාමාර්ග සහ තීන්දුව තීරණ පිළිබඳව විවිධ ස්වරූපයෙන් දැනගන්නට ලැබෙනවා. කැමැති වැඩි විස්තර දැනගන්නම?
ඔව් දිලික්ෂි, දැන් ඔබගේ වගේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ පිළිබඳ සාකච්ඡා කළාට විශේෂයෙන්ම මියන්මාරයේ හමුදා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න බැරි වුණා. නමුත් G7 ලෝකේ බලවත්ම රටවල් මේ වෙනකොට එකතු වෙලා මියන්මාරයේ හමුදා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. මේ දැනට ඔවුන්ගේ පිරාඩස්සේ පසු වෙන අන්සන් සූචි බුදාහැරීමට ඒ වගේම නැවතත් රට සිවිල් පාලනයකට යොමු කිරීමට. ඉතින් ඒ ඉල්ලීම G7 රටවල් වලින් මේ වෙනකොට කළා තියෙනවා. ඊට අමතරව ඉන්දුනීසියාව ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය අලුත් පියවර රසක් ගැනීමට ඔවුන් සූදානම් ඉන්නවා. ඔවුන් මැදිහත්කරුවන් හැටියට මේ ප්‍රශ්නයට යොමු වෙලා හමුදා පාලනයත් ඒ වගේම මීට කලින් තිබිච්ච සිවිල් දේශපාලන පාලනයත් අතර යම් කිසි සාකච්ඡා හැම නැත්නම් එකඟතාවයක් ඇති කරගෙන රට නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට ඒ පිළිබඳ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ විදේශ ඇමතිනි මේ වෙනකොට මියන්මාරයට ගමන් කිරීමට නියමිතයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ විශේෂ නියෝජිතවරියකුත් මේ වෙනකොට මියන්මාරයට යාමට නියමිතව තියෙනවා. දැන් සති 3කට වැඩි කාලයක් ඇදී යන මේ තත්ත්වය විශේෂම රට පුරා දිනපතාම දැන් විරෝධතා රැලි පැවැත්වීමත් ඒ වගේම හමුදාවත් සමග දිනපතා ගැටුම් ඇතිවීමත් සිද්ධ වෙලා තියෙනවා. මේවායින් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා විශාල ප්‍රමාණයක් තුවාල ලබලා තියෙනවා. ඒ වගේම සිය ගණනක් මේ වෙනකොට හමුදා පාලනය විසින් කඩමුට අරගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය සමනය කිරීම සඳහා මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් අලුත් උත්සාහයක් අරගෙන තියෙනවා. මියන්මාරයේ මේ දේශපාලන අර්බුදය සමනය කිරීම සඳහා
අද මාසික විශේෂාංග ගෙනෙන මේ මාසයේ අවසාන සිකුරාදා නිසා අපිට සීමිත කාලයක් ලැබෙන්නේ මේ ලෝවටා විදේශ විත්ති සමාලෝචනයෙන් ලෝකයේ තත්විත්ති පිළිබඳව කතා බහ කරන්න. ප්‍රමුඛ පෙළේ කාරණා කිහිපය මා විශ්වාස කරනවා අපි සාකච්ඡාවට ලක් කළා කියලා. අමල් බොහොම සූති අදත් සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.